අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මොනරාගල කලාපයේ විද්‍යාව ගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරු පියාණන්.
අයිබෝවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 9 ශ්‍රේණි විද්‍යා 2 පෙළ පුතේ 17 පාඩම වන අකුණු අනතුරු සම්බන්ධව. ඉතින් දුවේ පුතේ, විද්‍යාව 2 පෙළ පොත සූදානම් කරගන්න, ඒකේ 17 වෙනි පාඩම පෙරල ගන්න, ඒ වගේම සටහන් කර ගැනීම සඳහා පොතක් පෑනක් සූදානම් කරගන්න. අකුණු සම්බන්ධව 7 ශ්‍රේණිය ඔබට මතක ඇති, අපි කවටයක් අධ්‍යයනය කරනවා. ඒකෙදි ගොඩක් කරුණු ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේම පරිසරයේ සිදුවන අකුණු අනතුරු සම්බන්ධව ඔබ ගොඩක් අධ්‍යයනය කරලා ඇති ජනමාධ්‍ය වලින්, ඔගොල්ලට පුවත්පත්, රූපවාහිනී, ඒ වගේම ගුවන්විදුලි ප්‍රවෘත්ති වලින් ඔබට අසන්න දකින්න ලැබෙනවා. ඉතින් පුතේ, පසුගිය වසර කිහිපය තුළ අකුණු වලින් සිදු ජීවිත හා දේපල හානි පිළිබඳව පුවත්පත් වාර්තා කීපයක් අපි මුලින්ම සලකලා බලමු. 2005 තුන්වෙනි මාසේ 10 දින ලංකාදීප පුවත්පතේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. මහා හඬක් සමග පිපුරුමක් ඇසුණා. විපුල පුතා දොර ළඟ මුණින් වැටි සිටියා. තිස්ස මහරාම 12 හැවිරිදි සිසුවාගේ මරණය මව සාක්ෂි දෙයි. 2005 අප්‍රේල් මාස 28 වන බදාදා දිවයින පුවත්පතේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. පිටු අංක 4, පිදුරු තලාගලට අකුණක් වැදී රූපවාහිනී විකාශ ඇනි හිටි. රූපවාහිනියට ලක්ෂ 20ක පාඩුවක්. තවත් ප්‍රවෘත්තියක් තමයි පුතේ, අකුණු සැරේ ආවේ ට්‍රිප්ස් විචේ දිගේ. 2003-10-17 ලංකාදීප පුවත්පතේ නමෝන පිටුවේ සටහන් වෙලා තියෙනවා. ඇතින්නයි පැටවු 3 අකුණු සැරට බිලි 2016-4-9 දින වින පත්‍රයේ සටහන් වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, අකුණු අනතුරු පිළිබඳව විමසා බලන විට අකුණු මගින් මිනිස් ජීවිත, ඒ වගේම සත්ව ජීවිත, ඒ වගේම නිවෙස් සහ එහි භාවිතාන විදුලි උපකරණ, ගොඩනැගිලි වැනි දේපල හානි විශාල ප්‍රමාණයක් මේ වන විට සිදු වී තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී සිදුවීමටත් ඉඩ තියෙනවා. ජනමාධ්‍ය මගින් වාර්තා වන්නේ මේ සිදුවීම් වලින් ඉතා සුළු ප්‍රමාණයක් කියලා ඔබ දන්නවා. අකුණු අනතුරු පිළිබඳව අපි හොඳින් අධ්‍යයනය කර තිබුණොත් මිනිස් ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා කියන එක ඔබට වටහලා දෙන්න ඕනේ. ඇයි දුවේ පුතේ, අකුණු අනතුරු වලින් සමහර ජීවිත හානි වී තියෙන්නේ? අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා නොඑක් විදියට ජනමාධ්‍ය වලින්, ඒ වගේම පාසල් වල විෂය නිර්දේශයෙන් දැනුවත් කිරීම කරනවා. මේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා තමයි මේ අකුණු අනතුරු වැඩි වශයෙන් සිදුවෙන්නේ. ඉතින් දුවේ පුතේ, අකුණු අනතුරු සම්බන්ධව ඔබ ඉගෙන ගන්නේ ඇයි? බලමෙන්ම ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔබේ අම්මා තාත්තා අයියලා නංගිලා සමාජයේ ඉන්න මිනිසුන් සතුන්, ඒ වගේම ආරක්ෂා කරගන්න. ඒ වගේම දේපල හානි කරගන්න. ඔබට අකුණු අනතුරු සම්බන්ධව ඉගෙනු පසු ඔබ අධ්‍යයනය කරන කරුණු මතක තියාගෙන අනිත් අය දැනුවත් කිරීම තුළින් ඔබට සමාජයට පොඩි පන්තියක හිටියත් මෙහෙවරක් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. මේ නිසා අපි අකුණු අනතුරු පිළිබඳව හොඳින් ඇහුම්කන් දීලා ඉගෙන ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් දුවේපතේ, විශේෂයෙන් දැනගන්න ඕන කාරණයක් තමයි අකුණු අනතුරු බහුලව සිදුවන කාල වකවාන් මොනවාද? දැන් මේ වෙනකොට අපි හොයාගෙන තියෙනවා මාර්තු, අප්‍රේල් සහ ඔක්තෝබර්, නොවැම්බර් යන මාසවලදී අකුණු ක්‍රියාකාරීත්වය අධිකව සිදුවන බව මේ වෙනකොට නිරීක්ෂණය කරලා තියෙනවා. කාලගුණ විද්‍යාඥයන් විසින් මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් මාස වලදී ඒ වකවානු වලදී ඒ වකවානු විශේෂ හඳුන්වනෝ මෙන්න මෙහෙම අන්තර් මෝසම් කාල සීමාව කියලා. අන්තර් මෝසම් කාල සීමාව තුළදී මොකද වෙන්නේ පුතේ? මෙම කාල සීමාවේදී පොළවට ආසන්න වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. සුළඟ හැමීම අඩු වෙනවා. එවිට වායුගෝලයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. මෙම ජලවාෂ්ප ඉහළ නගිනවා. මේ තියෙන වැඩිපුර තියෙන ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ නගිනවා. මෙහෙම ඉහළ නගින ජලවාෂ්ප සිසිල් වී ඝනීභවනය වීම සිදු වෙනවා. එමගින් වලාකුළු නිර්මාණය වෙනවා. මෙසේ නිර්මාණය වන වලාකුළු වලින් අකුණු ඇතිවීම සඳහා වැඩියෙන්ම දායක වන්නේ කැටි වැහි වලාකුළු යන නමින් හඳුන්වන වලාකුළු වර්ගය. කැටි වැහි වලාකුළක් කොයි වගේද කියලා ඔගොල්ලෝ සාමාන්‍ය නිරීක්ෂණය කරලා බලලා ඉගෙන ගන්න අපි දැනගෙන ඉන්නෙපේ. හරියටම ඔගොල්ලෝ දැකලා ඇති කම්මලට ගියා නම් කම්මලේ තිනව යකඩ තැලීමට භාවිතා කරනවා. යකඩ තලන්නේ ඒ උපකරණේ උඩ තියලා ඒකට අපි කියනවා කිනිහිර කියලා. කිනිහිරක් ඔයාලා දැකලා නැත්තම් ඔයගොල්ලෝ කම්මලකට ගිය වෙලාවක ඔයාලා අම්මා තාත්තා එක්ක ගිහිල්ලා බලන්න පුළුවන්. යකඩ තැලීමට තියෙන කොටස ටිකක් විසිරලා ගිහිල්ලා තියෙනවා. ඔබේ පෙළ පොතේ ඔබට මේක බලා ගන්න පුළුවන් පුතේ. පිටු අංක 120 මේ කිනිහිරක හැඩේ දින කැටිවයි වලාකුල නිරීක්ෂණය කරන්නකෝ බලන්න. ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ අකුණු ඇතිවීමට හේතු වන කැටිවයි වලාකුල පොළොවේ සිට කොපමණ ඉහළින්ද බිහිතන්නේ කියලා. ඔව් උදේ මීට 15000ක් පමණ ඉහළින්. ඒ කියන්නේ කිලෝමීටර් 15ක් විතර ඉහළින්. ඔබේ පෙළ පොතේ 120 පිටුවේ පැවරුම් අංක 17.2 නිරීක්ෂණය කරන්නකෝ. ඔබට තියෙනව පැවරුම. ඔබ පුළුවන් නම් අන්තර් මෝසම් කාලයේදී එන් මාර්තු අප්‍රේල් ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී සවස් වරුවේ හටගන්නා කැටි වැහි වලාකුලක ඇතිවන වෙනස් වීම් දිගු කාලයක් නිරීක්ෂණය කර එය ක්‍රමයෙන් උසින් වැඩිවීම ඒ මුදුන පැතලි වීම අර මං කොන කිනිහිරක හැඩය ගන්නවා කියලා. එහි මුදුන පැතිලිවීම එහි පහළ කොටසේ සිට ඉහළට කළු පැහැ ගැන්වීම යන සිද්ධි නිරීක්ෂණය කරන්න කියලා තියෙනවා. ඔබ ඉතාමත් ආරක්ෂිතව මේ කටයුත්ත කරන්න බලන්න. එතකොට තමයි පරිසරයත් එක්ක ඔබ ගැටලා ගොඩක් දේවල් අධ්‍යයනය කරන්නේ. ඉතින් දුවේ පුතේ අපි අකුණක් ඇතිවන විදිය දැන් අපි නිරීක්ෂණය කරලා බලමු, අධ්‍යයනය කරලා බලමු. දැන් වලාකුළු තුල හිම ස්ඵටික තියෙනවා. ඒ වගේම වලා දියරොන් තියෙනවා. වලා දියරොන් කියලා කියන්නේ ඉතා සියුම් ජල බිඳිති. වලාකුළු තුලින් පහළ සිට ඉහළට වේගයෙන් සුළං හමා යන විට හිම ස්ඵටික හා වලා දියරොන් එකිනෙක ඇතිලීම නිසා හිම ස්ඵටික සහ වලා දියරොන් වල ධන සහ ඍණ ස්ථිතික විද්‍යුත් ආරෝපණ හට ගන්නවා. ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකයි ධන හා ඍණ කියලා අපි පොඩි පන්තියකදී ඉගෙන ගන්නවා. ඒ නැවත මතක් කරන්න, පරිවාරක ද්‍රව්‍යවල පරිවාරක ද්‍රව්‍ය පිරිමැදීමේදී ඒවා මත ගලා නොයන ධන සහ ඍණ ආරෝපණය තියෙනවා. ඒ ස්ථිතික විද්‍යුත් ආරෝපණ කියලා ඔබ පොඩි පන්තියදී ඉගෙනගෙන ඇති ඔබේ ගුරුතුමා ගුරුතුමියගෙන්. ඉතින් කැටි වැහි වලාකුලක ඉහළ කොටසේ ධන ආරෝපණ වගේම පහළ කොටසේ ඍණ ආරෝපණ එක් රැස්වීම වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ වාතය විද්‍යුත් පරිවාරකයක්. ඒ කියන්නේ වාතය තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. අපි විද්‍යුත් ධාරාවක් කිව්වේ ගලා යන විද්‍යුත් ආරෝපණ ධාරාවකට. ඒකත් අපි පොඩි පන්තියේදී අධ්‍යයනය කරනවා. එතකොට වාතය තුලින් විදුලිය ගමන් කරන්නේ නැත්තම් කොහොමද මේ ගමන් කිරීම සිදු වෙන්නේ? විද්‍යුත් ධාරාවක් වාතය තුලින් ගමන් කිරීම සිදු වෙන්නේ. අපි දන්නවා මේ වලාකුලේ ඉහළ කොටසේ ධන ආරෝපණ සහ පහළ කොටසේ ඍණ ආරෝපණ අති විශාල ප්‍රමාණයක් රැස් වුණොත් එහෙම වාතය තුලින්ද විදුලිය ගලාගෙන යන්න පටන් ගන්නවා. එවිට ආරෝපණ පැනීමක් ඒ කියන්නේ වලාකුලේ සිට වායුගෝලයට ආරෝපිත වලාකුලක සිට තවත් වලාකුලකට ඒ වගේම ආරෝපිත වලාකුලයි පොළොවයි අතර ආරෝපණ පැනීමක් එවත් විදුලත් විසර්ජනයක් සිදු වෙනවා. මෙම සිද්ධිය තමයි මේ ආරෝපණ පැනීම තමයි පුතේ අකුණක් විදියට අපි හඳුන්වන්නේ. ඉතින් දෙවි පුතේ දැන් අකුණක් ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා ඔයගොල්ලෝගේ විභාග ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා කෙටි උත්තරයක් විදියට දෙන්නේ ආරෝපිත වලාකුලක සිට ආරෝපණ පැනීමක් එවත් කෙටින් කිව්වොත් ආරෝපණ පැනීමක් එවත් විදුලත් විසර්ජනයක් අකුණක් ලෙස හඳුන්වනවා. එතකොට ආරෝපණ පැනීමක් එවත් විදුලත් විසර්ජනයක් අකුණක් ලෙස තමයි හඳුන්වන්නේ. දැන් පුතේ අපි බලමු මේ අකුණු වර්ග සම්බන්ධව. අපි අකුණු වර්ග හඳුනගමු. වලාකුලේ සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානය අනුව අකුණු වර්ග අපි තුනක් හඳුන ගන්නවා. එකක් තමයි වලා අකුණු කියන්නේ. ආරෝපිත වලාකුලක් ඇතුළත ප්‍රදේශය දෙකක් අතර හෝ ආරෝපිත වලාකුලක ඇතුළත ප්‍රදේශ දෙකක් අතර වෙනස් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර සිදුවන ආරෝපණ පැනීමක් අපි කියනවා වලා අකුණක් විදියට. හොඳින් හඳුනගන්න ඔබේ පෙළ පොතේ මේ සම්බන්ධව සටහන් කරලා තියෙනවා. 121 පිටුව අධ්‍යයනය කරොත් ඔබට හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. අනෙක් වර්ගය තමයි පුතේ වා අකුණු කියන්නේ. ඇතැම් අවස්ථාවල වලාකුලක එක් රැස් වන විදුලත් ආරෝපණ අවට වාතයට පැනීම වා අකුණු ලෙස හඳුන්වනවා. තව වර්ගයක් තමයි පුතේ පෘථුවි අකුණු කියන්නේ. එතකොට ආරෝපිත වලාකුලත් පොළවේ යම් ස්ථානයකට ඉහළින් පවතින විට ආරෝපිත වලාකුලක් යම් පොළවේ යම් ස්ථානයකට ඉහළින් පවතින විට ඒ කියන්නේ ගසක් ඉහළින් විශාල ගොඩනැගිල්ලක් උස ගොඩනැගිල්ලක් වගේ වලාකුලේ පහළ කොටසේ එක් රැස් වන ඍණ ආරෝපණ නිසා පොළවේ ධන ආරෝපණ හට ගන්නවා. දැන් ආරෝපිත වලාකුල උස ගහක් හෝ උස ගොඩනැගිල්ලක් හෝ අසලට ආවම ඕගොල්ලෝ දන්නවා ආරෝපිත වලාකුලේ පහළ කොටසේ තියෙන ඍණ ආරෝපණ කියලා. ඒ වගේම ධන ආරෝපණ ඉහළ කොටසේ රැස් වෙනවා. පොළොට ආසන්න වුණාම අපි දන්නවා පොළොට ආසන්න පැත්තේ තියෙන ඍණ ආරෝපණ නිසා පොළොවේ ස්වභාවිකවම ධන ආරෝපණ හට ගන්නවා. වලාකුලේ හා පොළොවේ ආරෝපණ ප්‍රමාණය අධික වූ විට එක් අවස්ථාවකදී වලාකුලේ සිට පොළොවට ඍණ ආරෝපණ පැනීමක් සිදු වෙනවා. මේ අකුණු වලට අපි කියන්නේ පෘථුවි අකුණු කියලා. අපි දන්නවා ආරෝපණ පැනීමක් තමයි අකුණු පැනීමක් තමයි අපි අකුණක් කියලා කියන්නේ. එතකොට වලාකුලයි පොළොව අතර ආරෝපණ පැනීම නැත්නම් විදුලත් විසර්ජනය අපි හඳුන්වනවා පෘථුවි අකුණු කියලා. අකුණු වර්ග වලින් වඩා හානිකරම අකුණු වර්ගය වෙන්නේ ඔය පෘථුවි අකුණු කියන අකුණු වර්ගය තමයි. ඒ නිසා ඔබට හානියක් වෙන ඔබේ ජීවිතවලට සතුන්ට ඒ වගේම දේපලවලට හානියක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන්නේ ඔය පෘථුවි අකුණු වලින්. එතකොට මේකෙන් ආරක්ෂාවෙන් අපි නොයේ ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි ඒක පාඩම අවසානයේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඔන අපි තව ඒ වගේම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම පෘථුවි අකුණක දැන් ඔයගොල්ලන් නිවසට සපයන විදුලියේ වෝල්ටියතාව අපි දන්න 230යි. අපි දන්න ඔය දැන් එතකොට ඔය ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් උපකරණ රූපවාහිනී වගේම වගේ විදුලි උපකරණ වලට අපි සපයන වෝල්ටියතාව 230යි. ඊට අඩු වගේ. දැන් බැටරි කෑල්ලක වෝල්ටියතාව 1.5යි. එතකොට මේ පෘථුවි අකුණක වෝල්ටියතාව කොච්චරක් විතර වේද? පෘථුවි අකුණක් ඇති වෙනකොට එහි වෝල්ටියතාව වෙනව පුතේ වෝල්ට් මිලියන 10ක් පමණ. වෝල්ට් මිලියනයක් කියලා කියන්නේ දසලක්ෂයක්. දසලක්ෂේවත් 10ක්. ඒ කියන්නේ ලක්ෂයක්. කියන්නේ කෝටියක් නේද? ලක්ෂ 100ක්. වෝල්ට් මිලියන 10ක් කියලා කියන්නේ නේද? එතකොට පෘථුවි අකුණක දැන් ගලායන ධාරාව අපි නිවස තුළ තමයි අපි ගොඩක් දන්නේ. සමහරට ඇම්පියර් පහ අර ඔගොල් දැකලා ඇති කෙවෙනි තියෙනවා, අර බිත්තියට සවි කළ තියෙන කෙවෙනි වල සමහර කෙවෙනි වලින් අපි ධාරාව ගන්න ඇම්පියර් පහ ධාරාව මයින එකකේ ඇම්පියර් නේ. එතකොට සමහර ස්විච් වල ඔය යන්ත්‍ර සූත්‍ර වඩු මඩුවක මැෂින් එහෙම ක්‍රියාත්මක කරන්න වගේ අවස්ථාවල ඇම්පියර් 13 15 වගේ කෙවෙනි පාවිච්චි කරනවා. එතකොට අඩු වගේක් තමයි තියෙන. නමුත් ඒකනොත් අපිට විදුලි සැර වැදුනොත් ඒක අනුතුරු වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා. ඉතින් ඕගොල්ලෝ බැලුවොත් එහෙම මේ පෘථිවි අකුණක ගලායන ධාරාව කීයද කියලා ඇත්ත වශයෙන් පුතේ ඇම්පියර් 25000ක් විතර අති විශාල ධාරාවක් එනවා අකුණකින් පොළොවට. එතකොට මේකෙන් වෙන හානිය කොයිද වගේද කියලා අපි ඉස්සරහට කතා කරනවා. එතකොට නිවසේ භාවිතාන විදුලි උපකරණ වලට සපයන වෝල්ටීතාව උදාහරණයක් වශයෙන් LED බල්බයක් කියමුකෝ. ධාරාව 0.1යි. ඇම්පියර් 0.1යි ඒ LED බල්බයකට. ඒක වෝල්ටීතාවය 230 නිවසට සපයන වෝල්ටීතාවයම තමයි. සමහර උපකරණ වලට ඇම්පියර් 5 13 ප්‍රමාණය සමහර විට ධාරාව සපයන්න වෙනවා. ඒ වගේම පුතේ පෘථිවි අකුණක 25000ක් පමණ ධාරාව ගලා යනවනේ. දැන් මේක වාතය හරහා ගලා යනකොට පරිසරයේ තියෙන දැන් වායු ගෝලයේ තියෙන වාතය මොකද වෙන්නේ? වාතයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ උෂ්ණත්වය ඉහළ යනකොට කොච්චර විතර වැඩි වෙයිද උෂ්ණත්වය? මේ අකුණක් නිසා පෘථිවි අකුණක් නිසා ඒ ඇතිවන 25000ක වගේ ධාරාව වාතය හරහා ගලා යනකොට කොයි කොච්චර උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්ද? සාමාන්‍ය පෘථිවි ආසන්නයේ උෂ්ණත්වය අපි දන්න වායු ගෝලයේ සාමාන්‍ය 27-30 වගේ තියෙන්නේ. සූර්යා ආසන්නයේ සූර්යා වටා තියෙන, ඒ කියන්නේ බාහිර උෂ්ණත්වය සෙල්සියස්සක 6000ක් විතර තියෙන්නේ. ඉතින් මේ අකුණක් පෘථිවි අකුණක් නිසා ඇතිවන ධාරාව වාතය හරහා ගමන් කරනකොට උෂ්ණත්වය ඇති වෙනවා පුතේ උෂ්ණතේ සෙල්සියස්සක 30000ක් පමණ. ඉතින් පුතේ අති විශාල උෂ්ණත්වයක් අකුණු හට ගන්න විට දැන් අපි දන්නවා අහලා තියෙනවා මේ ගිගුරුම් හඬක් එනවනේ. ඒතර මේ ගිගුරුම් හඬ එන්නේ කොහොමද? දැන් අකුණේ අධික අකුණේ නිසා අධික උෂ්ණත්වයක් නිසා අකුණ නිසා අධික උෂ්ණත්වයක් ඇති වෙනවනේ. එතකොට විද්‍යුත් ධාරාව වාතය හරහා ගලා යනකොට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වීමක් වෙනවා. මේ හිඳි ඇතිවන කම්පණය නිසා දෙනි තරංග හට ගන්නවා. මෙය ගිගුරුම් හඬක් විදිහට අපි හඳුන්වන්නේ. දකුණේ අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. මෙහිදී ඇතිවන කම්පනයක්. එතකොට ඒක ධ්වනි තරංගයක් ලෙස තමයි අපි හඳුනන්නේ. මේ ධ්වනි තරංගය තමයි ගිගුරුම් හඬක් ලෙස හඳුනගන්නේ. ඔබ වැහි අවස්ථාවක පරිසරය නිරීක්ෂණය කරන ළමයෙක් විදියට ඔබ දන්නවා මේ ගිගුරුම් හඬ අති විශාල ශබ්දයක් ඇති වෙනවා. ඒක ඒ වගේම ක්ෂණිකව ඒ වාතය ප්‍රසාරණය වීම නිසා තමයි මේ හඬ ඇති වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැකලා ඔයගොල්ලෝ අවුරුද්දට රතිඤ්ඤපත්තු කරනෝනේ. රතිඤ්ඤපත්තු කරනටත් වෙන්නේ ඔය වගේම වැඩක් තමයි. ඒ කියන්නේ වාතය තුළ ඇතිවන ක්ෂණික උෂ්ණත්වය ඉහළ යාම නිසා වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. මේ නිසා හඬක් එනවා. දැන් ඔයගොල්ලෝ ඒ වගේ ශබ්ද අහලා ඇති. විශේෂයෙන් ඒ වගේ හඬවල් ඇති වෙන්නේ මේ ක්ෂණික වාත ප්‍රසාරණය උෂ්ණත්වය වැඩි වෙන්න ඕනි. ඉතින් මේ සිද්ධි අපිට සාමාන්‍ය අධ්‍යයනය කරන්න පුළුවන් ඒවා. හැබැයි අකුණක ඇති වෙන හඬවල් අපිට සාමාන්‍ය එලිමහනේ බහැලා අධ්‍යයනය කිරීමට පොඩි අපහසුතාවක් තියෙන මොකද අනතුරුදායක නිසා. ඉතින් දුවේ පුතේ වහින වෙලාවට එළියට බහැලා ගුරුතුමා ඉගැන්නුවා කියලා ඔයගොල්ලෝ එළියට බහැලා අකුණු පිළිබඳව විශේෂයෙන් නිරීක්ෂණය කරනකොට ඒ ආරක්ෂිත උපක්‍රම පිළිපදින්න වෙනවා. දැන් බලන්න පුතේ විභාග ප්‍රශ්නයක් විදිහට අහනවා. ඔයගොල්ලෝ දැනගන්න ඕන එකක් තමයි අකුණකදී ආලෝකය දැකලා දැන් ආලෝකයයි ධ්වනියයි එකවරම තමයි නිකුත් වෙන්නේ අකුණේ. නමුත් ආලෝකය දැකලා ස්වල්ප වේලාවකට පසු තමයි ශබ්දය අපිට ඇසෙන්නේ. දැන් මේකට හේතුව කුමක්ද? 11 වසර විභාගයේ අපිට සාමාන්‍ය ජීවිතයේදීත් වැදගත් වෙන ප්‍රශ්නයක් විභාගයේ උත්තර ලියන්න. දැන් ආලෝකයේ වේගය දන්නවද පුතේ? ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 300,000ක් විතර. ඒ කියන්නේ මීටර වලින් ගත්තොත් 3 වැඩි කිරීම 10 8යි. තප්පරයට මීටර් හොඳේ. එතකොට කියන්නේ 3.8යි. ඔන්න සංඛ්‍යාව. තප්පරයට මීටර් 3 වැඩි කිරීම කෙටි කරාම 3 වැඩි කිරීම 10 8 තප්පරයට මීටර් කියලා එනවා. එතකොට ශබ්දයේ වේගය ඊට වඩා ගොඩාක් අඩුයි. තප්පරයට මීටර් 330යි. තප්පරයකට මීටර් 330 කියන්නේ කිලෝමීටරයක්වත් යන්න බෑ. එසා දැන් බැලුවොත් ආලෝකයේ වේගය වැඩිනේ. ඒ වගේම ශබ්දයේ වේගය අඩුයි. මේ නිසා ආලෝකය අපිට ඉස්සලම පේනවා. ඒ කියන්නේ ෂණිකව දැක්කට පස්සේ තමයි ශබ්දය පසුව අපිට ඇහෙන්නේ. ඉතින් දුවේපති මේකෙන් අපිට පුළුවන් අකුණක් ඇතිවන ස්ථානයට පොළවේ සිට ඇති දුර හොයා ගන්න පුළුවන්. දැන් අපි දන්න ශබ්දයේ වේගය ඔන බලන්න කරන ක්‍රමය. ශබ්දයේ වේගය තප්පරයට මීටර් 330යිනේ. එහෙනම් කිලෝමීටරයක් ගමන් කරන්න තප්පරයට 330 නම් කිලෝමීටරයට මීටර් 1000ක් තියෙනෝනේ. එහෙනම් 1000න් බෙදනවා 330. ඒතර ආසන්න වශයෙන් 3ක් එනෝනේ. ඒ තප්පර 3ක්. තප්පරයට 330. එහෙනම් කිලෝමීටරයක් යන තප්පර 3ක් වගේ ගත වෙනවා. අපි හිතමු දැන් මෙහෙම. දැන් අකුණ ඇතිවන ස්ථානයේදී අපිට ආලෝකේන ෂණිකව දකින්නවා. ඒ ආලෝකයත් එක්කම අපි කාලය මනිනවා. විරාම ගටිකාවකින් හරි නැත්නම් ඔල්ලෝසි තප්පර කටුව වලින් අපි වෙන ගන්නවා තප්පර ගණන. අපි එතකොට ශබ්දේ එන වෙලාව යනන අපිට ශබ්දේ එන වෙලාව ගත වෙනවා. එතකොට අපි ශබ්දය ඇහෙන වෙලාව වෙනකන් කාලය මන ගන්නවා. අපි දෝ ඔන්න තප්පර අපිට ආවා 15ක් කියලා. එතකොට අපි ඒක 3න් බෙදනවා. ඇයි 3න් බෙදන්නේ? කිලෝමීටරයක් යන තප්පර 3ක් යන නිසා. එතකොට 15 3න් බෙදුවම පුතේ අපිට එනවා කීයක්ද? 5ක් එනවා. එහෙනම් අපි දන්නවා පොළොවේ සිට ඒ අකුණු වලාකුළට තියෙන කැටිවහී වලාකුළට තියෙන දුර කිලෝමීටර් 5ක් කියලා. ඉතින් දුවේ පුතේ අපිට නිවසේදී මේ දවස්වල ඔබ ගෙදර සිටින නිසා නිවසේදී ඔබේ පියාගේ සහයෝගයෙන් ඔබේ ගුරුවරයෙක් ඉන්නවා විද්‍යා ගුරුතුමෙක් හෝ මවක් ඉන්නවා නම් ඒ ආධාරයෙන් ඔබට පුළුවන් මේ අකුණක ඇති වෙන මේ ශබ්දයේ ආලෝකයන් නිරීක්ෂණය කරන්න. ඉතින් අර විද්‍යාගාරයේදී කරන උනම් පුතේ පේරණ දඟරය කියලා උපකරණයක් තියෙනවා. භාවිතා කරලා විද්‍යුත් විසර්ජන අට ගන්නවන්න පුළුවන්. ඔබේ පෙළ පොතේ 123 පිටුවේ මේ ක්‍රියාකාරකම තියෙනවා. නිරීක්ෂණය කරලා බලන්න. ඔබ ඉක්මනින් ලියන්න උනන්දු වෙන්න ඕනේ නැහැ. මොකද පොතේ තියෙන නිසා. එතකොට ඒකට අපි විද්‍යුත් ධාරාවක් සැපෙවුවට පස්සේ පේරණ දඟරය කියන එකේදී අධි වෝල්ටීතාවයක් ඇති වෙලා වාතය හරහා ඒක තියෙනවා පුතේ කූරු දෙකක් දෙපැත්තෙන්. හැබැයි දෙක ඒ කූරු දෙක හේතු වෙලා නැහැ, ඈත් කරලා තියෙන්නේ. යම් කිසි විදිහකට ලං කරනකොට එක්තරා අවස්ථාවකදී වාතය හරහා විද්‍යුත් ධාරාව ගමන් කරන්න බලනවා. එතකොට ආලෝකයක් පිට කරන ඒ වගේම ශබ්දයකුත් පිට වෙනවා බලන්න පුළුවන් මේ පේන දඟරේ තුලින්. පේන දඟරෙන් කරන්නේ අඩු වෝල්ටීතාවයක් ඉතා අතිවිශාල වෝල්ටීතාවයක් බවට පත් කරනවා. එතකොට වාතය හරහා අර ආරෝපණ ගමන් කරන්න පටන් ගන්නවා. ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් විද්‍යා ගුරුතුමත් එක්ක විද්‍යාගාරයේ තුලදී. දැන් ඔගොල්ලෝ ගෙදර බයිසිකලයක් මෝටරසයිකලයක් තියෙනවනම් ඒකේ ප්ලග් එක ඔගොල්ලෝ අහලා තියෙනවා ප්ලග් එක කියන එක ප්ලග් එක අහලා තියෙනවනේ. එතකොට මේ ප්ලග් එක ගලවලා බයිසිකලේ ස්ටාර්ට් ප්ලග් එකට ආසන්න කරලා මේ කොටස් දෙක බයිසිකලේ ස්ටාර්ට් කරලා බලන්න. එතකොටත් ඔය වාතය හරහා ආලෝක විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. එතකොට ආලෝකයයි ශබ්දයයි පිට වෙනව නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවලදී අපේ වැඩිහිටියෙක්ගේ උදව් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඔබ කරන්න ගිහලා ඔබට අනතුරක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා. එතකොට දැන් අද දවසේ ඔයගොල්ලෝ නිරීක්ෂණය කරලා බලන්න පොඩ්ඩක්. එතකොට මේ ආලෝක ධාරාව මේ විද්‍යුත් ධාරාව ගමන් කරන වාතය හරහා කෙටි දුරක්. එතකොට හැබැයි අකුණකදී මතක තියාගන්න අකුණු පහරකදී අටගන්න විදුලි පුළුංගියේ දිග කිලෝමීටර් ගණනාවක්. ඒ කියන්නේ අපි කිව්වා කැටිවහි වලාකුළයි පොළොව අතර සාමාන්‍යයෙන් පිහිටන්නේ කිලෝමීටර් කීයද? 15ක් කියලා අපි කිව්වා. ඒ කියන්නේ මීටර් 15000ක් විතර ඈතයි. ඒකට එච්චර දුරක් මේ අකුණු කදී ගිගුරුම් හඬ ගලාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබ කළ ක්‍රියාකාරකමේ ධ්වනියේ හඬ සන්ත ශබ්දයේ ඉත අඩු ශබ්දයක් බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබ අකුණකදී ඇතිවන ඒ හඬ නිරීක්ෂණය කළා ඇති මේ වෙනකොට අති විශාල ශබ්දයක් කියලා ඔබ හඳුරගෙන ඇති. ඉතින් දුවේපති මේ පෘථිවි අකුණු මිනිසාට ඒ වගේම සතුන්ට හෝ ගොඩනැගිලි වලට හෝ හානි කරන පරිදි අකුණු භූගත වන ආකාරය හොයලා බැලුවොත් ක්‍රම හතරකට සිදු වෙනවා. එකක් තමයි ඍජු අකුණු. තනිතලා බිමක හුදකලා වූ මිනිසෙකුට හරි ගසකට හෝ ගොඩනැගිල්ලකට අකුණක් වැදීම ඍජු අකුණක් කියලා අපි හඳුන්වනවා. මිනිසෙකුට ඍජු අකුණක් වැදුනොත් අකුණු විදුලි ධාරාව මිනිසා තුලින් පොළොවට ගලා යාම නිසා හානිය බරපතල වෙන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ මෙන්න මේ අවස්ථාවන් තමයි. එතකොට ඍජු අකුණක් වදිනකොට ඔබ තනිතලා බිමක හුදකලා වූ මිනිසෙක් වෙන්න පුළුවන්. ඒක ගසකට වදින්න පුළුවන්. ගොඩනැගිල්ලකට අකුණක් වැදීම අපි කියන්නේ ඍජු අකුණක් කියලා. ඉතින් මේක නිසා තුල්ලුත් ගලාගෙන යන නිසා ඍජු අකුණු ඉතා හානිකර අකුණු වර්ගයක්. ඊළඟ වර්ගය තමයි පුතේ පාර්ශ්වික අකුණු. අපි උස් ගොඩනැගිල්ලකට හෝ ගසකට හෝ වැදුණු අකුණු පහරක්. එය දිගේ පොළොවට ගමන් කරන අතර ඉන් ඉවතට පැන ඒ අසල සිටින මිනිසුකගේ ශරීරය දිගේ පොළොවට ගමන් කළොත් අන්න එතකොටත් හානි වෙනවා. මෙසේ වීමට හේතුව මිනිසුකගේ ශරීරය ඔස්සේ අකුණු විදුලි ධාරාව හොඳින් ගමන් කරන නිසා. දැන් ගසක් හෝ ගොඩනැගිල්ලක් තුළින් ගමන් කරනට වඩා මිනිසා තුළින් මේ පාර්ශ්වික අකුණු ගමන් කරනවා. ඉතින් දුවේපති තවත් මේ අකුණු භූගත වන එක ආකාරයක් තමයි ස්පර්ශ අකුණු. දැන් අකුණු ඇතිවන අවස්ථාවකදී ගෘහස්ත විදුලි උපකරණ ස්පර්ශ කිරීම හෝ රැහැන් සහිත දුරකථන භාවිතා කිරීම සිදු වෙනවනම් අකුණක් ඒ වෙලාවට ආවොත් එහෙම ආරෝපණ පැනීමක් සිදු වුණොත් අන්න ඒ තුලින් ඔබට ඒ ද්‍රව්‍ය ස්පර්ශ කිරීම නිසා වදින අකුණකට අපි කියනවා ස්පර්ශ අකුණක් කියලා. එතකොට අකුණු ඇතිවන අවස්ථාවක ගසක් සමග ස්පර්ශව සිටීම නිසාද මේ ස්පර්ශ අකුණු වදින්න පුළුවන්. කියන්නේ මුලින්ම ගසට වදින්න පසුව ගස ඔස්සේ ඇවිල්ලා ස්පර්ශ වී සිටිනවනම් ඔබල හේතු වෙලා ඉන්නවනම් ගහකට ගොඩනැගිල්ලකට ඔන්න හේතු වෙලා ඉන්නවනම් ඔන්න ඒ ගොඩනැගිල්ල හෝ ගහ තුලින් එන ආරෝපණ ධාරාව ඔබ තුලින් ගමන් කරනවා. ස්පර්ශ අකුණු කියලා හඳුනන්නේ ඒවා. ඉතින් දෙවිපති තව තියෙනවා පියවර අකුණු කියලා. භූගත වන ආකාරය අකුණු භූගත වන ආකාරය. දැන් ගොඩනැගිල්ලකට ගසකට හෝ පොළොවට අකුණක් වැදුණු විට මොකද වෙන්නේ? එහි විදුලි ධාරාව එම ස්ථානයේ සිට පොළොව දිගේ සෑම දිශාවකටම විහිදිලා යනවා. එසේ විහිදී යන සීමාව තුළ මිනිසෙක් හෝ සතෙකු හෝ ඉන්නවනම් ඒ මිනිසා හෝ සත්‍යයාගේ එක් පාදයකින් මේ විදුලි ධාරාව ඇතුල් වෙලා අනෙක් පාදයෙන් පිට වී යනවා. මෙම සිද්ධිය පියවර අකුණක් කියලා තමයි අපි හඳුන්වන්නේ. දැන් දෙපා අතර දුර වැඩි වූ විට ඇතිවන විභවාන්තරය වැඩි. එතකොට ඔබ මේ පියවර අකුණු වලින් ආරක්ෂා වෙන්න නම් ඔබ පැහැදිලිවම මේ පාද ලං කරලා තබා ගන්න ඕනේ. එතකොට විභවාන්තරය අඩු වෙනවා. එතකොට හානි අඩු කරගන්න පුළුවන්. ඒ වගේ මේ මිනිසාට වැඩිය ගවයෙකුට නැත්නම් පාද හතරක් තියෙන සතුන්ට මේ අකුණු පහර වැදීම වැදීමෙන් වෙන හානිය වැඩි. ඒකට හේතුව තමයි ඉදිරි පාදයෙන් ඇතුල් වෙන විදුලි ධාරාව අකුණකදී ඇතිවන විදුලි ධාරාව පිටුපස පාදයෙන් පිටව යනකොට ඇතිවන විභවාන්තරය වැඩි නිසා ඒ සතාට වෙන හානිය වැඩි වෙනවා. තීන්දුව විපතේ අකුණු වර්ගවලින් අපිට ඊටමත් හානිකර අකුණු වර්ගයක් විදිහට තමයි පෘථිවි අකුණු දකින්නේ. කියන්නේ ආරෝපිත වලාකුලක සිට පෘථිවියට ආරෝපණ පැනීමක් සිදු වන අවස්ථාවකදී තමයි මේ පෘථිවි අකුණක් කියලා අපි කියන්නේ මේ හානිය සිදු වෙන්නේ. ඉතින් ඔබ ඒ වගේ අවස්ථාවල මේ අකුණු භූගත වන ආකාර හඳුනගෙන තිබුණොත් ඔබට බොහෝ දුරට ජීවිත හානි දේපල හානි වගේම ඔගේ සතුන්ට සිදුවන හානි බොහෝ දුරට වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපි අකුණු භූගත වන ආකාර හතරක් හඳුනගත්තා, ඍජු අකුණු, පාර්ශ්වික අකුණු, ස්පර්ශ අකුණු, පියවර අකුණු කියලා. ඉතින් මේ හතරෙන්ම අපිට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිත හානි වගේම දේපල හානි. ඔබට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් ඔබේ පෙළපොත 123 සහ 24 පිටුවල. ඉතින් ඔබ අර මුලින්ම කිව්ව අපි දර අකුණු සම්බන්ධව පුවත්පත් වාර්තාවල සඳහන් වුණු විදියට ඔබ මේ ආරක්ෂා වීමට දැන් ඉදිරි කාලයක් එනවා. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල. ඒ වගේම අපි කාලයක් පහු වෙලා ගියා, මතක ඇති මාර්තු අප්‍රේල් මාසවලදීත් වැහි අධික කාලයක් වගේම අකුණු අධික කාලයක් තියෙන්නේ. ඉතින් මේ අන්තර්මෝසම් කාලවලදී ඔබ අකුණු පිළිබඳව හොඳින් අධ්‍යයනය කර තිබුණොත් ඔබත් වගේම ඔබේ ගෙදර ඇති කරන සතුනුත් ඒ වගේම ඔබේ දෙමෝපියන් ඒ වගේම වැඩිහිටියන්ට දැනුවත් කිරීමෙන් ඔබ ඒගොල්ලොත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අකුණු අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පූර්වෝපාය මොනවද? ඔන්න උස් ගොඩනැගිලි සඳහා අකුණු සන්නායක සවි කිරීම හා ඒවා නිසි ලෙස නඩත්තු කිරීම තමයි ප්‍රධානම එක. උස ගොඩනැගිල්ලක් තියෙනවා, ඔබට පිටුවක් 125 පිටුව බැලුවොත් මේ අකුණු සන්නායකය සවි කළ තියෙන විදිය, උස් ගොඩනැගිල්ල සවි කළ තියෙන විදිය රූපයකින් දැක්වෙනවා. මේ අකුණු සම්බන්ධව පරීක්ෂණ කළ විද්‍යාඥයෙක් තමයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා කියන්නේ. මෙයාගේ නිර්මාණයක් තමයි ඔය අකුණු සන්නායක කියලා කියන්නේ. එතකොට අකුණු සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණ කළේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලත් මතක තියාගන්න ඕනි ඔයගොල්ලෝ. ඒ වගේම අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා නිවෙස්වල විද්‍යුත් පරිපථයේ භූගත රැහැන්, ඔයගොල්ලන්ගේ කොළපාට රැහැනක් අර්ත් එක කියලා ඔයගොල්ලෝ අහලත් ඇති, භූගත රැහැන නිසි පරිදි භූගත කළ තියෙන්න ඕනි. කැඩිලා තියෙනවා නම් විදුලි කාර්මික ශිල්පයේ ක්ලව් එක සකස් කර ගන්න ඕනේ. එතකොට ඒ එන විද්‍යුත් ධාරාව, වැඩිපුර රැහැන් වලින් එන විද්‍යුත් ධාරාව නිවස තුලදී ඒ භූගත රැහැන තුලින් ගමන් කර භූගත වෙනවා, පොළොවට ගමන් කරන නිසා හානිය අඩු කර ගන්න පුළුවන්. එතකොට අකුණු ඇතිවිය හැකි අවස්ථාවලදී සීලම විදුලි උපකරණ පේනු කියලා කියන්නේ අපි ගහන ඔබේ අතෙන් අරගෙන අපි ගහන්නේ කෙවණියට, කෙවණි වලින් ගලවා ඉවත් කරන්න ඕනේ සියලු මේවා. දැන් අපි හිතන සීතකන දිවුවට කමන්නේ, රූපහානි දිවුවට කමන්නේ, වදින එකක් නැහැ කියලා, නමුත් ගලවන්න වෙනවා. ඒ වගේම ඔය දැන් අකුණු ඇති වෙන වෙලාවට ඉස්සෙල්ලා ඡායාවක් වගේ එනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් රූපහානි ඇන්ටනා රැහන් රූපහානි යන්ත්‍රයෙන් විසන්ධි කරලා, කියන්නේ ගලවලා නිවසෙන් පිටතට දාන්න ඕනේ. මම හිතන්නේ ලංකාවේ කිසිම ගේක ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. මොකද අකුණු සම්බන්ධව දන්නේ නැති නිසා, අවබෝධයක් නැති නිසා. ඉතින් අනිවාර්යෙන් පිටතට ඉරහන් යොමු කළ තියෙන්න ඕනේ. එතකොට අකුණ කේන විද්‍යුත් ධාරාවක් ආවත් නිවස තුළට රූපහානියට හානියක් වෙන්නේ නැහැ. එතකොට එලිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී අකුණු ඇති යොහොත් ආරක්ෂා විය හැකි ස්ථාන කලින් හඳුනගෙන තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ පිළිබඳවත් අධ්‍යයනය කරනවා. ඉතින් දෙවිතේ කොහොමද මේ අකුණු අන්තරෝණේ ආරක්ෂා වෙන්නේ? අකුණු ඇතිවිය හැකි අවස්ථාවලදී අපි මෙන්න මේ වගේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරොත් බොහෝ දුරට අපි ආරක්ෂා වෙනවා. එලිමහන් ස්ථානවන දැන් ක්‍රීඩා පිටිය, තේ වතු කුඹුරු වගේ එලිමහන් ස්ථානයක ඔබේ නිවසේ ඉදිරිපිට වෙන්න පුළුවන්, ඔබේ මිදුල වෙන්න පුළුවන් ආදී ස්ථානවල අකුණු ඇතිවන අවස්ථාවල සිටගෙන ඉන්න එපා කියලා තමයි කියන්නේ. ඒක ආරක්ෂක උපක්‍රමයක් විදිහට තියෙන්නේ. ඒතර අම්ල දාතල කෑ ගහනවා දැන් ගෙට එන්න රූපවාහිනී වහන්න කියලා ඔයගොල්ලෝ නිතරම බැනුම් අහන සිද්ධියක් ඕක. ඉතින් ඒගොල්ලෝ දන්න අය එහෙම දැනුවත් කරනවා. ඒ වගේම උදළු, අලවංගු වැනි යකඩෙන් හදපු උපකරණ, ඒ වගේම ලෝහ වලින් හදපු උපකරණ භාවිතයෙන් වළකින්න ඕනි. ඒකත් ඔයගොල්ලෝ අම්ල දාතල සමාහලාට ඔය හේන් වල කුඹුරු වල අකුණු වැදිලා ජීවිත හානි කරගත් අවස්ථා අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. අපි ප්‍රදේශයේ ඔබේ ප්‍රදේශයේත් බලන්නකෝ ඔය අකුණු වල වැදිලා කොච්චර හානිවල දෙනවද කියලා. ඉතින් ඒ වගේ උපකරණ භාවිතය අඩු කරන්න නෙවෙයි භාවිතේ පළකින්න ඕනි. එලිමහන් ස්ථානයක සිටීමට සිදුවේ නම් දෙපා ආසන්නව තබා පහත් වී සිටීම ඔන්න ඉතා වැදගත් වෙනවා. දෙපා ඇතුළත තරවුවට කිව්වනේ විභවාන්තරය වැඩි වෙනවා. එතකොට ධාරාව වැඩිපුර ගලා යන බලනවා. ඒ වගේම වියලි පාවහන් පැලඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම, විදුලි ධාරාව ගමන් නොකරන ද්‍රව්‍යනි පරිවාරක වින් සිටීම ඉතාම වැදගත් වෙනවා. වෘක්ෂ මත හෝ උස් බිම්වල කොහොමටවත් ඉන්න එපා, වහාම ඉවත් වෙන්න ඕනි. ගසක් අසල සිටීමට සිදුවන අවස්ථාවලදී අතු විහිදී ඇති සීමාවෙන් ඉවත සිටින්න ඕනි. අතු විහිදී තියෙන සීමාවෙන් ඉවතට යන්න ඕනි ගසක් යට ඉන්න වුණොත්. අපි අකුණු ඇති වෙනකොට ඉන්න තැන අපි ස්ථිරව නිශ්චය කරන්න බෑනේ. අපිට ගෙදරම ඉන්න කියලා කියන්න බෑ. අපි ඉන්න තැන ආරක්ෂා වෙන විදිහත් අපි බලන්න ඕනේ. ශරීරයේ උස අඩුම වන පරිදි වාඩි වී හෝ ඇඳක දිගා වී සිටීම. ශරීරය උස අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඇඳක දිගා වී හිටියොත් එීම ඔන්න ඔබට අකුණු වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. නැත්නම් විවුර්ත දැන් මුහුදු යන අය විවුර්ත බෝට්ටුවක සිටිනම් හොඳම දේ තමයි වාඩි වෙලා ඉන්න එක. වෙන ක්‍රමයක් නැහැ. ඒ වගේම රැහන් සහිත දුරකථන භාවිතාව හැකි තාක් සීමා කිරීම. රැහන් සහිත දුරකථන භාවිතා නොකර සිටන තරමටම හොඳයි. විදුලි ස්ටික්ක, සීතකරණ, විදුලි උදුන් ආදිය පරිහරණය සම්පූර්ණයෙන් වළක්වන්න ඕනේ මේ වගේ අවස්ථාවල. එතකොට අපිට පුළුවන් අකුණු අඳුරින් බොහෝ දුරට ආරක්ෂා වෙලා තමන්ගේ ජීවිතේ වගේම සතුන්ගේ ජීවිත දීපල ගොඩක් දුරට ආරක්ෂා කරගන්න. ඉතින් දෙවිපති අකුණකින් ආරක්ෂා වීමට හොඳම ස්ථානය කුමක්ද කියලා ඇහුවොත් ඔබ වීදුරු වැසු වාහනයක් තුල ඉඳීම තමයි බොහෝ හොඳම ආරක්ෂණ උපක්‍රමය. අපි කියන පැරඩේ කුටීරියක් කියලා ඒකට. ඉතින් ලෝහ කොටස් වල ඇතුලේ වාල් ඉන්න ලෝහ කොටස් වල ස්පර්ශ වීමෙන් වළකින්න ඕනි. අපි තුමු දැන් අකුණක් වැදිච්ච පුජ්‍යලෙක් ඉන්නවා. අපිට මේ සමාහට ප්‍රතිකාර කරන්න වෙනවා. අපි සමාහට සතුන්ට වැදුනට පස්සේ සතුන් බිම වැදලා ඉන්නවා. අපිට උපකාර කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් දෙවිපතේ මේ ස්පර්ශ කරා කියලා ඒ පුජ්‍යලය අකුණු වැදුන එක්කෙනා ස්පර්ශ කරා කියලා අපිට හානියක් වෙන්නේ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න ඕනේ. හැබැයි සතෙක් පැටලෙ ඉන්න වෙලාවක සීසුන්ව ඉන්න වෙලාවක අපි අතපත ගන්න යන්නේ නැහැ. අපි ඒ වගේ වෙලාවට කරන්නේ දිග කෝට් එකකින් ඉතා සියුම් ලෙස මසාජ් කරනවා කියලා ඔගොල්ලෝ කියන්නේ. සම්බාහනය කරාම, ඒ කියන්නේ කෝටෙන් තට්ටු කළ අපි ඒ සම්බාහනය කරොත් සමහර සතහටත් සීයේ ඉන්න පුළුවන්. ඒවා දැ සාමාන්‍ය නිරීක්ෂණය කරලා දැනගන්න ඕන කාරණා. ඒවා වැඩි හිටියෝ කරන්න ඕන වැඩ. ඔගොල්ලෝ වයසේදී ඒක කරන්ටිය කනසුරුදායක වෙන්න පුළුවන්. අපි ඒ වගේ අවස්ථාවලට කියනවා මේ අකුණු අනුතරක ලක්වෙකට ප්‍රථම ආධාර දෙනවා කියලා. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඉස්සෙල්ලා ඔබට කරන්න ලෙඩා සුව කිරීම සඳහා ප්‍රථමයෙන්ම දෙන උපකාරය ආධාරය අපි කියනවා ප්‍රථම ආධාරය කියලා. ඉතින් දැන් මනුස්සයෙකුට දැන් අකුණු අනුතරක් අකුණු අනුතරකදී අත්පා හිරිවැටි ඇත්නම් සම්බාහනය කර ප්‍රකෘති තත්ත්වයට ගේන්න පුළුවන් සාමාන්‍ය මනුස්සයෙකින්. දැන් සතෙක් ගෙන ඕළු මතක තියාගෙන අර වගේ දිග කෝට්ටකින් සම්බාහනය කරලා මේ අපිට පුළුවන් උගේ සීය ගන්න. ඒක වැඩි හිටියෙක් කරන්න ඕනේ. ඒ වගේම ශ්වසනය නැවතිලා තියෙනවා නම් કૃતિම ශ්වසනේ ලබා දෙන්න ඕනේ. නහයෙන් කටෙන් કૃતિම ශ්වසනේ දෙනවා. මේක අපිට පුළුවන් උනන් ඔබේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාත් එක්ක එකතු වෙලා ඉස්කෝලේදී ගෙනලා ළමයි කණ්ඩායමක්ම නැත්නම් පාඩම කරන වෙලාවට උනත් ඔබට පුහුණු වෙන්න පුළුවන්. මේ පුහුණු වෙලා තියෙන එක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේ වෙලාවක උපකාර කරන්න. දැන් හෘද ස්පන්දනය නැවති තියෙනවා නම් එතකොට හෘද සම්බාහන සිදු කරන පපුවට අත තියලා යම් කිසි රිද්මයකට පපුව සම්බාහනය සිදු කරන්න ඕනේ. ඒකත් අර වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරේ ඩොක්ටර් කෙනෙක් මුණ ගැහිලා ඒ වගේම නර්ස් කෙනෙක් මේල් නර්ස් කෙනෙක් වගේ අපිට සහාය ගන්න පුළුවන් වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ පුද්ගලයෙක් ගෙනලා අපිට පුළුවන් ඔය පුහුණු වීම සිදු කර ගන්න. ඔබේ විදුහල්පතිතුමත් එක්ක සාකච්ඡා කරොත්, ඔබේ ගුරුතුමත් එක්ක සාකච්ඡා කරොත් ඔබට පාසලේදීම මේ වැඩේ කර ගන්නත් පුළුවන්. එතකොට එහෙම සම්බහණය කරලා අපිට පුළුවන් හෘද ස්පන්දනය නැවතිලා තියෙනවා, ඒත් ඒක පණ ගන්නලා දෙන්න. රෝගීන් ඊට පස්සේ ප්‍රථම ආධාර දීදී අපි ගෙදර තියාගන්න, රෝගීන් හැකි ඉක්මනින් රෝහලට ගෙන යන්න ඕනේ. රෝහලට ගෙන යන අතරතුරෙත් ප්‍රථම ආධාර ලබා දෙන්න කියලා තමයි අපිට කියන්නේ. ඉතින් දුවේ පුතේ, අකුණු අනුතුරු සම්බන්ධව අද දවසේ අපි ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් දුවේ පුතේ, අද ඔබ ඉගෙන ගත්ත අකුණු අනුතුරු සම්බන්ධ පාඩමේදී ඔබේ මතකය ගොඩක් විමසල බලන්න මම ප්‍රශ්න කිහිපයක් අහන්න සූදානම් වෙනවා. බලමු පළවෙනි ප්‍රශ්නය, වඩාත්ම හානිකර අකුණු වර්ගය වන්නේ. ඔගොල්ල දන්නවා පෘථිවි අකුණු කියලා දන්නව නේද? ශ්‍රී ලංකාවට අකුණු අනතුරු බහුලව ඇතිවන මාස බලන මාර්තු, අප්‍රේල්, ඒ වගේම ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී. මේකේ උත්තර හතරක් දුන්නොත් කොහමද අපි හොයන්නේ පුතේ? මොන දෙන උත්තර? 1 නොවැම්බර්, 2 ජනවාරි, 3 පෙබරවාරි, 4 මැයි කියලා දුන්නොත් ඔන්න එක මාසයයි එතන තියෙන්නේ. එතන තියෙනවා නොවැම්බර් කියන උත්තරේ. කැටි බලාකුළු පිහිටා ඇත්තේ පොළවේ මට්ටමේ සිට කොපමණ මීටර් සංඛ්‍යාවක් උසින්ද? ඔයගොල්ලෝ දන්නවා මීටර් 15,000 උසින් කියලා. ආරෝපිත වලාකුලක් ඇතුළත් හෝ වෙනත් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර සිදුවන ආරෝපණ පැනීමක් අපි කියනවා. ඔන්න මේ හතරෙන් බලන්න, පෘථිවි අකුණු, වලාකුණු, වාකුණු, නිද්‍රා අකුණු කියලා තියෙනවා. එතකොට අපි දන්නවා වලාකුණක් තමයි එහෙම ආරෝපණ පැනීම සිදුවෙන්නේ. සූර්යාගේ මතුපිට උෂ්ණත්වය දල වශයෙන් සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා පුතේ. අකුණු සන්නායකය යොදා ඇති ලෝහ වර්ගයේ මොකක්ද අර උසල් ගොඩනැගිල්ලට අපි අකුණු වලින් ආරක්ෂා වේදන ලෝහ පටියක් වගේ දීන්නේ. ඒක හදලා තියෙන්නේ පුතේ තඹ වලින් හදලා තියෙන්නේ. ඒක මට ඉස්සර සඳහන් කරන්න බැරි වුණා. අකුණු පිළිබඳව පරීක්ෂණ සිදු කළ විද්‍යාඥයාගේ නම ඇහුවොත් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහතා කියලා ඔගොල්ලන්ට සඳහන් කරන්න පුළුවන්. පෘථිවි අකුණක වෝල්ට් ඊතාව වෝල්ට් මිලියන. අපි දන්නවා මිලියන 10ක් කියලා නේ. අකුණු අන්තරකින් ආරක්ෂා වීමට සිටිය යුතු හොඳම ස්ථානය වන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ දන්නවා. ඔව්, වීදුරු ඇසු වාහනයක් ඇතුළත. අපි කියනවා පැරඩේ කුටීරයක් කියලා එකට. ඇතුළ ලෝහවල ස්පර්ශ නොවී ඉන්න ඕනි. අකුණු අන්තරකින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් නොවන්නේ. ඔව්, වීලි පාහන් පැලඳ සිටීම. ඔව්, ඒකනම් කරන්න ඕනි. පාද දෙක ලංව තබා ගැනීම. ඔව්, ඒකත් කරන්න ඕනි. පාද දෙක ඈත් කර තබා ගැනීම. අන්න නොකළ යුතු දේ. ඇඳක දිගා වී සිටීම, පහත් වී සිටීම මතකනේ නේද? ඒ කරුණු මතක තියාගන්න. ඉතින් දුවේ පුතේ, ඔබේ පෙළ පොතේ පිටුවංක බලන්න, ඕගොල්ලෝ අභ්‍යාස ටිකක් තියෙනවා. ඕගොල්ලෝ තනියෙන් කරන්න බලන්න. 127 අභ්‍යාස ටික කරලා බලන්න ඔබේ දැනුම කොයි වගේ ස්ථානයකද තියෙන්නේ කියලා. ඉතින් දුවේ පුතේ, හොඳ පාඩමක් අද දවසේ අපි කරේ. මේ පාඩම තුලින් ලබාගත් ඒ කරුණු අවබෝධ කරගෙන ඔබ ඔබේ ජීවිතත්, ඒ වගේම ඔබේ පවුලේ අයගෙත්, ඒ වගේම සමාජයේ මිනිසුන්ගෙත්, ඒ වගේම දේපල සතුන්ගේ ජීවිතත් ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරන්න ඕනේ. අපි අහනවා ගොඩක් දේවල්, දැන් අපි අහන දේවල් ක්‍රියාත්මක නොකරන තත්ත්වයන් ඉතින්. ඒ නිසානේ මේ කොවිඩ් තත්ත්වෙත් මෙච්චර ව්‍යාප්ත වෙන්න හේතු වෙන්නේ. නිසා ඔබ මේ ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගිකව ආරක්ෂා සහිතව යොදා ගැනීමත්, නැවත නැවත අධ්‍යයනය කිරීමත්, අදින් පස්සේ අකුණු සම්බන්ධව තව දුරටත් අධ්‍යයනය කරන්න, පුවත්පත් වාර්තා බලන්න, වගේම රූපවාහිනිය, ගුවන්විදුලි යන ඒ දැන්වීම් හොඳට අධ්‍යයනය කරන්න, අවධානය කරන්න, හිතට ගන්න, හදවතට ගන්න. එහෙම ගත්තම තමයි මේ කාරණේ ඉතාම සාර්ථක කරන්න පුළුවන්. එහෙම පුජ්‍යලද අපිට ඉස්සරහට අවශ්‍ය වෙන්නේ. නැත්තම් යමක්කමක් දැනෙන්නේ නැති පුජ්‍යල විදියට හිටියොත් රටක් විදියට, ශ්‍රී ලාංකිකයෝ විදියට පලක් නැහැ. ඒගොල්ලෝ ලංකාවේ මිනිසුන් වෙන්නේ නැහැ. නිසා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න නම් අපි ඔය ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගිකව යොදා ගන්නත් ඕනේ, හැමෝටම පිහිට වෙන්නත් ඕනේ. ඔබට පිහිට වෙන්න බුලම් මේ පිළිබඳව අකුණු සම්බන්ධව ඇතිවන විදිය, මෙහෙම ඉන්න එපා, අපිට වළක්වා ගැනීමේ හැකියාව අනන්තවත් තියෙනවා. ඉතින් දුවේපතේ හොඳටම ක්‍රියාත්මක වෙන්න ඔබේ ජීවිතයේ ආරක්ෂා වෙන්න කියලා සිල් දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. ඔයගෙම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂා වෙලා ජීවිතෙත් ආරක්ෂා කරගෙන හොඳට අධ්‍යයනය කළා ඉහළ තැනකට යන්න මම ඔබට ප්‍රාර්ථනා කරනවා. මම විද්‍යාගුරු උපදේශක මහින්ද බණ්ඩාර.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යා පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල කලාපයේ විද්‍යාගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.